ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා
මූලස්නේ ගරු නියෝජක තමයිතුමනි අද දින විවස්ථාදායක සභාවේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙන මේ මොහොතේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය බොහොම පැහැදිලිව මේ රටේ සත්භාවයෙන් යුක්තව ගෙනාපු පනතක් තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය. ඒකේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට අධිකරණයේ ස්වාධීනභාවය ආරක්ෂා කිරීමට රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රමවේදය ඇතුව ස්වාධීනව කරගෙන යාමට ඒ වගේම යහපාලන මූලධර්ම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුළත්ව තමයි මේ දෙපක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා දින 100 ආණ්ඩු කාලේ මේ විවස්ථාදායක සභාව ගෙනාවේ. අද වෙනකොට අපි එදා පත්තලා මුලින්ම විවස්ථාදායක සභාව පත් වෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේ. ඒයි සංයුක්තිය ගත්තම එදා එවකට හිටපු විපක්ෂ නායකවරයාත් ආණ්ඩුවට ඡන්දය දෙන විපක්ෂ නායකයෙක්. සැබෑ ප්‍රජාතන්ත්‍රවාද සැබෑ විපක්ෂ මේ රටේ ජනතාවගේ සැබෑ විපක්ෂ නායකවරයා නොවේ. ඒ නිසා ජනතාව මිතු වුණාත් මේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කරපු පක්ෂ දේශපාලන පක්ෂයක් විදිහට තමයි කණ්ඩායමක් විදිහට තමයි අපි අසුරවන්නේ. ඒකම ඒයි සංයුතියෙන් 10ක් වෙන සංයුතියෙන් 7 4ක්ම අගමැතිවරයා විසින් තමයි වෙලේ බොහොම පැහැදිලිවම විපක්ෂ නායකත්වයක් එකඟ වෙලා පත් කරේ. එහිදී කතානායකතුමයි
ගරු හේෂම උතනගේ මන්තුමා
අයියෝ කටවාගෙන ඉන්නෝ කියලා
කටවාගෙන ඔබතුමා දැන් මේ මේ ව්‍යස්තදායක සභාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කතා කරන්නකෝ.
බාධා කරන්න එපා ඔබතුමා කතා කරන්න.
එකඟතාවයෙන් කතා කරනකොට විපක්ෂ නායකවරයා කියන්නේ රණවීරගේ ගෝලයා. පාස සභාවත් එකයි පාර්ලිමේන්තුවත් එකයි. ඔව්
ඔබතුමා කතා කරන්න ගන්නවා
කලින්. වෙන්න එපා. නවත්ත ගන්න.
කතා කරන්න.
හරිද? සංයුතිය ඒ අවස්ථාවේ මේ රටේ ජනතාවගේ සැබෑ උමනාවන් ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටවත් විවස්ථාදායක සභාව ඉදිරිපත් කරාවේ ඒක නෙමේ. මේ පාලන ආණ්ඩුවේ පැවැත්ම සඳහා තමයි එදා ඒ සංයුතිය විවස්ථාදායක සභාව ගෙනාවේ. බොහොම පැහැදිලිවම ඒකම එහිදී විවස්ථාදායක සභාව හරහා පත් කරන්නා වූ ස්වාධීන කොමිෂන් සභා 9 අපි ගත්තොත් එහෙම පළවෙනි එක මැතිවරණ කොමිසම. අද මැතිවරණ කොමිසම මොකද වෙලා තියෙන්නේ? එදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ ධනිස්සෙන් පාර නෙමෙයි ඔළුවට වැඩි දෙන්න කියලා. අද මාධ්‍ය ඉස්සරහා මැතිවරණ ඉල්ලමින් අඬන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මැතිවරණ කොමිසම මැතිවරණ තියෙන කොමිසම නෙමෙයි මැතිවරණ නොතිබෙන කොමිසම බවට පත් වෙලා තියෙනවා. එහි ඉන්න ලේකම්වරයා මැතිවරණ තියෙනකොට මහමැති ජනාධිපතිවරයා මැතිවරණය තියන්න සූදානම් වෙනකොට ජනාධිපතිවරයා මහමැතිවරණය තියන්න සූදානම් වෙනකොට ඒකට විරුද්ධව ගිල්ල අධිකරණයේ මැතිවරණ තියන්න එපා කියලා ඉල්ලීම් කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අද ඒකයි තත්ත්වය. සාමාන්‍යයෙන් කොමිසම මැතිවරණ කොමිසමේ වගකීම කාර්යභාරය වෙන්න ඕනේ මැතිවරණයක් නිසිකලට පවත්වා ගන්න. අදකෝ ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරනවා. වසර 3ක් මේ රටේ පළාත්පාලන ඡන්දය තිබෙන්නේ කල් දැම්මා තියලා තිබ්බම පළාත්පාලන ආයතන 142 න් 239ක් අපිට ජයග්‍රහණය කිරීම හැකියාව තිබ්බා. අද පළාත් සභා 9ක් 9න් 6ක දුර කාලේ ඉවරයි. අප්‍රේල් මාසේ තව 2ක ඉවර වෙනවා දුර කාලේ. හැබැයි අද කොමිසම මේ වෙනකොටත් ඒ සඳහා කටයුතු කරන්නේ මැතිවරණය කිල්ලලා පොල අධිකරණයට යන්නේ මැතිවරණ තියන්න එපා කියලා අධිකරණයට යනවා. ඒකම ගත්තම අල්ලස් කොමිසම ගත්තම එම අපි බැඳුම් කර සිද්ධිය සම්බන්ධව මාර්තු මාසේ ගිහිල්ලා 2015 මාර්තු මාසේ අපි අල්ලස් කොමිසම චෝදනාව ඉදිරිපත් කරන්නේ. අද වෙනතුත් ක්‍රියාමාර්ග කරන්නේ. ඒකම ගල්ලගුරු සම්බන්ධව පංචා පිළිබඳ ඉදිරිපත් කරන තවෙනතුරු නෑ. ඒකම ටොප් 10 කියලා අපි මන්ත්‍රීවරු විශාල පිරිසක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරා. තවෙනතුරු ක්‍රියාමාර්ග නෑ. මේ කොමිසම ඔක්කොම තියෙන විපක්ෂ මර්ධනය කරන්න විතරයි. ඒකම අනිත් පැත්තෙන් ගත්තම පොලිස් කොමිසම ගත්තමත් එහෙමයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් DIG තනතුර සඳහා කොමිසම විසින් පොලිස් කොමිසම නිර්දේශ කළ යද්දී පොලිස් ප්‍රතිවරයා විසින් ඒවා ඉවත් කරනවා. ඔවුට කැමති විතරක් දානවා. මෙහෙම ස්වාධීන කොමිසම මොකදද? මෙහෙම ස්වාධීන කොමිසම මොකදද? ඒකම මේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීමේදී අවස්ථාවේ මේ ව්‍යවස්ථා සභාවේ තෝරා ගන්න අවස්ථාවේ මොකද වුනේ? මේ ව්‍යවස්ථා සභාවේ ඡන්දයකට ගියා. ව්‍යවස්ථා සාධායක සභාව තියෙන ඡන්දයකට ගිහිල්ලා පොලිස් ප්‍රතිව තෝරන එක නෙමෙයි වගකීම සහ යුතුකම. ඒක නිර්ණායක තියෙනවා. ඕකේ සුදුසුකම් සොයාබැලීමයි කරන්නේ. එහෙනම් වෙනි ඡන්දයක් තියලා පුළුවන් පොලිස් ප්‍රතිවරුපත් කරන්න. එවලේ හැබැයි ඊට පිටින් සිවිල් සංවිධාන වලින් පත් කරපු පුද්ගලයන්ගෙන් දෙදෙනෙක් ඒ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඔවුන්ගේ වගකීම් පැහැරියා. යුතුකම් පැහැරියා අවස්ථාවේ.
බුදුමාන විනාඩියේ තව තියෙන.
මේ තත්ත්වය තමයි අද ස්වාධීනවයි කියලා ගන්නවා. අද ඒක තමයි මේ යාපාලනේ ආණ්ඩුවේ සද්භාවයෙන් ගෙන ආපු මේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව අද මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා මේ පිළිබඳව පැහැදිලි ආසන්න ප්‍රමාණයක් අද මේ ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වේ. මේ ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වා. හැබැයි ඔක්කොම ටික කට වාගෙන කසාය බිබු ගොළුවෝ වගේ ආගෙන හිටියා. වචනයක් හුම් කියන්න ගත්තේ නැහැ. ඔවුන් දන්නවා මොකද උනේ කියලා. අපි කියන්නේ ඒක ව්‍යවස්ථා සභාව නැවත පිටවල අලුතෙන් පිටවල මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය අධිකරණයෝ වේවා රාජ්‍ය සේවයෝ වේවා පොලිසියෝ වේවා අල්ලස් කොමිසමෝ වේවා මානව හිමිකම් කොමිසමෝ වේවා මුදල් කොමිසමෝ වේවා මේවා ස්වාධීනව හරියාකාරව රටේ යාපාලන පැවැත්ම වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
අවසන් කරන්න කරු මන්ත්‍රීතුමා. අවසන් කරන්න. අවසන්යි.
දරුව ඇමතුමිය ඔබතුමේ පිළිතුරු කතාව.
නෑ.
දරුව ඇමතුමිය ඔබතුමේ පිළිතුරු කතාව.
දරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඇත්තටම මේ ගෙනාපු එක්කෙනා හිටියා නම් හොඳයි මේ යෝජනාව. මොකද ඇත්තටම එතුමා ලොකු උදව්වක් කරා. විශේෂයෙන්ම පුළුවන් උපරිමයෙන් බැලුවේ කොහොමද රජයට මඩ ගහන්න කියලා. ඒ වගේම මං හිතනවා මේක ගේන්නත් හේතු කාරණා වෙන්න ඇත්තේ එතුමටත් බොහොම බරපතල නඩුවක් සම්බන්ධයෙන් නඩු කටයුතු කරන නිසා ඒ සම්බන්ධයෙන් ඇතිවෙච්ච යම් කිසි ප්‍රශ්නයක් නිසා මේක කරාද කියන එකත් අපි කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ වගේම මම ඊටාම කනගාටු වෙනවා. මොන පැත්තක වුණත් විනිශ්චකාරතුමන්ලගේ මෙතන නම් කියලා නොයෙකුත් විදියට මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන මේ විනිශ්චකාරවරුන් පිළිබඳ නොයෙකුත් විදිය අපහාසාත්මක නොයෙකුත් විදිය චෝදනා කරපු එක ගැන. ඒ කෙසේ වෙතත් ඇත්තටම බලනකොට දැන් ඉතින් මෙච්චර අපි කාලය මේවා කරගෙන මේ වැඩ කටයුතු කරන්න ගියත් කවුරුත් නැහැ මේක අහන්නත්. හැබැයි මම හිතනවා මේක සාමාන්‍යයෙන් පෙර පුරුද්දක් හැටියට කරන්න වෙච්ච කතාවක් කියලා තමයි මම හිතන්නේ. මේ එක්සත් ජාතික පක්ෂ රජයක් තියෙනකොට තමයි ඉස්සෙල්ලම 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ මේ ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන කතිකාවතක් ඇති වුණේ. හැබැයි 2003 එහෙම වෙනකොට ආපහු 2005 2004 ආණ්ඩු මාරුවත් එක්ක ඒව ඔක්කොම යට යනවා. මේ එදා හිටපු ජනාධිපතිවරයා හැටියට 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබතුමාට මතක ඇති 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. දැන් ගොඩක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මම අහගෙන ශ්‍රී සානායක මහත්තයා මෙතන කියන 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සුප්‍රීම උසාවියට නඩුකාර වුණාන්සලා පත් කරපු විදිය. හැබැයි එතුමා මේ කතා කරන්නේ අවුරුදු 42කට පස්සේ සිද්ධියක් ගැන කියන එක මං හිතන්නේ එතුමට අමතක වුණා. සමහර වෙලාවට වැරදි වෙනවා, වැරදි කෙරෙනවා, නීති රීති අලුතෙන් එනවා, අලුත් දේවල් හඳුන්වලා දෙනවා. ඊට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජයක් හැටියට මේ ස්වාධීනතාවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. 1977 කතාවක් අද කතා කරනවට වැඩිය එදා ජයආජාවද්දර මහත්තයා එහෙම නඩුකාරුණාසර ගැන කතා ගැන එතුමාට චෝදනා කරත් එදා එතුමා මේ ජනාධිපති ව්‍යවස්ථාව හදනකොටම එතුමා ඒක හැදුවේ ඕනම පුද්ගලයෙකුට දෙවතාවක් විතරයි මේ ධූරය දරන්න පුළුවන් කියලා. එතුමත් ගෙදර යනවා අසුනා මේ. හැබැයි 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමාට ඕනේ තාක් කාලයක් කරගන්න ඕන විදියට ඒ වැඩේ කරා. කරලා එතුමා නිකන් හිටියේ නෑනේ. එතුමා 2010න් පස්සේ මේ වෙච්ච මේ කියන කතන්දරේ සියලුම දේ එදත් සිද්ධ වුණා. අද අභියාචනාධිකරණ විනිශ්චකාර අභියාචනාධිකරණයේ සභාපති ධූරය ගැන කතා කරනවා. එදා ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ධූරයෙන් පහ කරනකොට ඒ වෙනුවෙන් උසාවි ගිය අභියාචනාධිකරණයට ගියා නීතිඥ කණ්ඩායමක්. ඒ ඉවත් කිරීම නීති විරෝධී කියලා දීපු අභියාචනාධිකරණ කරනේ සභාපති විනිශ්චකාරතුමා ශ්‍රී ස්කන්ධරාජ මැතිතුමා. එතුමාට වැඩිය පල්ලෙ හිටපු 6 දෙනෙක් සුප්‍රීම උසාවියට පත් කරා. කවදාවත් අර දීපු නඩු තීන්දුව නිසාම එතුමාට සුප්‍රීම උසාවියට යන්න බැරි වුණා. එතුමා ඉතාම අඩු වයසෙන් අවුරුදු 60න් වගේ වයසකින් එතුමා මිය යනවා. තිබිච්ච කම්පණයටම මේ ඔළුවේ නහරයක් පුපුරලා. ඒකේ හිටපු අනිත් විනිශ්චකාරතුමා විනිශ්චකාර සලාම් මැතිතුමා කිසිම දවසක එතුමාට යන්න බැරි වෙනවා සුප්‍රීම උසාවියට. අනිත් විනිශ්චකාරතුමා අනිල් ගුණරත්න මැතිතුමා එතුමා ටිකක් ලාබාල වයසේ හිටපු නිසා 2015 යහපාලන ආණ්ඩුව ඇති කරපු නිසා යන්තම් එතුමාට පුළුවන් වෙනවා මේ යහපාලන රජයතුරින් සුප්‍රීම උසාවියට ගිහිල්ලා විශ්‍රාමයක්. මේගොල්ලෝ කල්පනා කරන්නේ විශේෂයෙන්ම මම හිතන්නේ මේගොල්ලෝ කල්පනා කරන්නේ මේ ඒගොල්ලෝ කරපු දේවල් මේ නිසා මොනම හේතුවකටවත් වර්තමානයේ මේ ව්‍යවස්ථාදායක සභාව හරි එහි සභාපතිවරයා හැටියට කටයුතු කරන අපේ ගරු කතානායකතුමා හරි හැල්ලුවට ලක් කරන්නේ. ඇයි මේ කතානායකතුමා එක්ක මේ වෛරය ඇති වෙන්නේ? මේ වෙන කිසිම වෛරයක් නෙමෙයි මේක තියෙන්නේ. එතුමා එදා කුමන්ත්‍රණයකින් මේ උත්තරීතර ආයතනේ බලය තහවුරු කරගන්න නීති විරෝධී අගමැතිලා පත් කරගෙන නීති විරෝධී ආණ්ඩු හදාගෙන කටයුතු කරනකොට මේ බොහොම හොඳ විදියට පත් වෙච්ච යහපත් ආණ්ඩු ආරක්ෂා කරගන්න එතුමා හරි දේ කරන්න නීතියට එකගව වැඩ කරන්න කටයුතු කරපු හින්දා තමයි අද කතානායකතුමාට මේ ඔක්කොම තියෙන්නේ. එහෙම නැත්තම් මේ කිසිම හේතුවක් හින්දා අද කතානායකතුමා විවේචනය කරන්න මේ කාරණයක් වෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා අපි එතුමාට ගරු කරනවා. මොකද එතුමාව මේ ජනාධිපති ධූරයට අපි පත් කරන්න ගොඩාක් මහන්සි වෙච්ච අය. හැබැයි එතුමාගේ වචනයෙන් එතුමා කියනවා නම් එතුමා මේ ආණ්ඩුක්‍රම මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2015 අප්‍රේල් මාසේ 17 ඉඳ කරනකොට එතුමාම 27 ඉඳ කරනකොට එතුමාම කියනවා එතුමා තරම් බලය අතාරින්න සූදානම් වෙච්ච පුද්ගලෙක් තවත් නැහැ කියලා. මොකද එතුමත් කැප වුණේ අවුරුදු ගණනාවක් 2005 ඉඳලා 2014 වෙනකන් ඒ තිබිච්ච රජය යටතේ හිටපු ජනාධිපතිවරයා යටතේ ඒ පවුල් ඒකකය තුල මේ රටේ ඇතිවෙච්ච ඒකාධිපති විහරුව නිසා. අපි දැක්කා ඊයේ මේ හමුදාපතිවරු හිටපු හමුදාපතිවරු 3 දෙනෙක් මේ මාධ්‍ය සාකච්ඡාවක් කරනවා. ඒ 3 දෙනා මේ සාකච්ඡාව කරේ වෙනමකුත් හින්දා නෙමෙයි මේ අද පවතින මේකට පොඩි තල්ලුවක් දෙන්න. කිසිම දවසක මම වගකීමක් ඇතුව කියනවා හමුදාවේ අය ඒගොල්ලෝ කරන රාජකාරිය තුල කරන ලද කිසිම කටයුත්තක් සම්බන්ධයෙන් අද වෙනකන් කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ. අරගන්නෙත් නැහැ. මොකද එහෙම කරන්න තරම් මං හිතන්නේ අද ජනාධිපතිතුමාට තේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙනකොට මං හිතන්නේ ජනාධිපතිතුමා කවදාවත් ඒ වගේ ඉඩ දෙයි කියලා. හැබැයි තමන්ගේ රාජකාරියෙන් පිට සිවිල් පුරවැසියන් හැටියට නිවාඩුවට ගෙදර ගිහිල්ලා කාගේ හරි බෙල්ල කපලා තියලා ආවොත් හමුදා නිලධාරියෙක් වුණත් කවුරුණත් ඒකට වගකීමට යටත් වෙනවා. ඉතින් මේ අද ඊයේ කතා කරපු හමුදා මාධ්‍ය සාකච්ඡාව ගැන අද කතා කරනවා මෙතනට ඇවිල්ලා හරියට මේ මෙච්චරකල් මේ රටේ වෙන කිසිම දෙයක් තිබිලා නැහැ ප්‍රශ්නය. ඊයේ තිබිච්ච මාධ්‍ය සාකච්ඡාව තමයි. දැන් මම දැක්කා ඊයේ මේ උදේ ගමන් පිළ මන්ත්‍රීතුමා කියනවා ව්‍යවස්ථාදායක සභාවේ හෑන්ඩ් බෑග් එකකින් තමයිලු තොරතුරු එළියට ගන්න. ඉතින් මම කියන්න ඕනේ මං හිතන්නේ ඒක ඉන්න අනිත් මහත්තුරු එහෙමනම් හෑන්ඩ්බෑග් අරන් ඉන්නේ නැහැ මං කාන්තාවක් හැටියට හෑන්ඩ්බෑග් එකක් අරන් යනවා ඒක ඇස්සේ මොන හරි ගෙනියනකොට ඒක එළියට ගන්නෙ නැතුව ඉතින් මම අතුරේ තියාගෙන මුකුත් කරන්න බැහැනේ ඉතින් ඕ වගේ නිකන් බොළඳ දේවල් කනගාටු වෙනවා මෙතුමා මෙතන ඉන්න ඕනේ හරිනා අර එදා සිරාණි බණ්ඩාරනායක මැතිණියට දීපු ප්‍රෙෂර් එක කොහමද? එහෙම ප්‍රෙෂර් එකක් නේ අර දද දෙන්න හදනේ ආචාර්ය දීපිකා උඩුගම මැතිණියට. මේ ලොකුවට කතා කරලා ඉතින් එක්සත් ජාතික පක්ෂ මමත් දන්නේ නැහැ මමත් එක්සත් ජාතික පක්ෂ ඉතින් දැන් මේ ක්‍රියාකාරීව අවුරුදු 15ක් විතර අපි මේවට සම්බන්ධ වුණාන් පස්සේ ඉන්නවා. හැබැයි මම නම් දැකලා නැහැ එතුමිය කවදාවත් මේ එක්සත් ජාතික පක්ෂ දෙයකට සම්බන්ධ වෙනවා. එතුමිය ආචාර්යවරුන්ගේ සංගමයේ හරි නීතිය පිළිබඳව මහාචාර්යවරියක් හැටියට එහෙම මොනවා හරි වැඩසටහනක් ඇති. හැබැයි එතුමිය අද මේ මේ කොමිසම මානව හිමිකම් කොමිසම ඉතාම හොඳ තත්ත්වයේ තියෙන මානව හිමිකම් කොමිසමක් හැටියට හඳුනගෙන තියෙනවා. ඉතින් මේ වගේ අයට තමයි අද මේ පහර පිට පහර දෙන්නේ. ඉතින් මේක වේදිකාවක් හදාගන්නවා. අද බැලුවා මොන ක්‍රමයකට හරි කොහොමද අපි මම කාටවත් පුද්ගලිකව පහර ගහන්න සූදානම් නැහැ උගත් විනිශ්චකාරතුමන්ලගේ ගරුත්වය අපි හොඳටම ආරක්ෂා කරන කටයුතු කරනවා නමුත් මට ඔබතුමාට නිකම් මේ කියවිච්ච නන් දෙකක් තුනක් ගැන කතා කරන්න ගියොත් එක විනිශ්චකාරතුමියක් ගැන කිව්වා එතුමිය මේ මහේස්ත්‍රාත් අධිකරණයේ හින්දා ඒ කාලේ ලොකු මිනිස්සුන්ගේ බැල්ම හොඳට තිබිච්ච හින්දා කෙලින්ම මහාධිකරණයට ගියා දිසා අධිකරණයක ජීවිතයට වැඩ කළා නෑ. එතකොට එතුමියම තමයි මේ ඒ අයව තමයි මේ උඩහට අරින්න කියලා කියලා තියෙන්නේ. ඒ වගේම තව සමහර අයගේ බොහොම හොඳින් මේ මේ පරීක්ෂණ පැවැත්වෙන උසාවිවල නඩු විභාග කරන ණයගත්ත ණයවලට ණය දීපු ආයතනවලට තර්ජනය කරලා අවසානයේ ඒ තර්ජන නිසාම ශිරාණි බණ්ඩාරනායක මැතිණිය මේ ඒ තනතුරු වලින් සස්පෙන්ඩ් කරලා ඊට පස්සේ මොහන් පීරිස් මහත්තයා සීජේ වුණාන් පස්සේ ගෙනල්ලා අපහු වාඩි කරවපු නඩුකාරුන්හන්සලා ඉන්නව මෙතන නම කිව්වා. දැන් එක නඩුකාරුන්හන්සේ කෙනෙක් උඩහට යවන්න ඕනේ කියලා කියවපු එක්කනේ ඔන්න විස්සාම ගිහිල්ලා තියෙනවා. නඩු 52ක තීන්දුව ලියලා නැහැ. එතකොට මේකේ බලන්නේ අපි ජේෂ්ඨත්වයමද? එහෙමනම් එදා ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ නඩුවේ තීන්දුව දීපු අභියාචනාධිකරණයේ හිටපු සභාපතිතුමා ශ්‍රී ස්කන්ධරාජ විනිසුරුතුමා හට වැඩිය පල්ලෙන් හිටපු 6 දෙනෙක් උඩට ඇරියාද? ඇයි එතකොට ඇරියේ? ඇයි එතුමාට ඒක තන හරියට දුන්නේ නැත්තේ? ඉතින් මේගොල්ලෝ සාමත් කල්පනා කරගෙන ඉන්නේ අපි බලයට එන්නේ හැමදාම ඒගොල්ලෝ කරපු දේ කරන්න. හොරා කණ්ඩ දූෂිත ගනුදෙනු කරන්න අනිම් කොමිස් ගහන්න මේ වෙන වෙන ආසාවල් එක්ක මේක අස්සට ඇවිල්ලා ඒගොල්ලෝ හිතන දේ තමයි දැන් අපේ අගමැතිතුමාට අගමැතිතුමා මම නම් දැකලා නැහැ මම දැන් ව්‍යවස්ථා දායක සභාවට ගිහිල්ලා සාමාන්‍යයෙන් මාස 6ක් 8ක් විතර වෙනවා මම නම් දැකලා නැහැ මේ එතුමා කවමදාක්වත් ව්‍යවස්ථා දායක සභාවේ කතා කරනවා ඉතින් සාමාන්‍යයෙන් ඕනෙම මාතෘකාවක් කතා කරනකොට ඒ ගැන ඕන කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා මොකද දන්න දේ කියන්න ඕනේ ජේෂ්ඨත්වයටම මේ විනිශ්චකාරතුමන්ලගේ උසස්සීන් දෙන්න ඕන නම් ඒකට ව්‍යවස්ථා දායක සභාවක් ඕනේ නැහනේ ඒ පිළිවෙලට දීගෙන ගියාම ඉවරයි හැබැයි මේක ජේෂ්ඨත්වය වගේම කාර්යක්ෂමතාවය අවංකභාවය ඒ වගේම මේ ඉන්ටග්‍රිටි මේ හැම එකක්ම බලන්න වෙනවා එහෙම නැති වුණොත් අපිට අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඉදිරියට කතා කරන්න බැරි වෙනවා මම තව තවත් කියන්නේ ගරු කතානායකතුමා එදා මේ ව්‍යවස්ථාදා මේ ව්‍යවස්ථාදායකය තුල මෙහි ගරුත්වය ආරක්ෂා කරන්න උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කටයුතු කරා වගේ එතුමා බොහොම පැහැදිලිව ඉතාම හොඳින් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අපක්ෂපාතීව කරගෙන යනවා. ඒක ගැන කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් නීතිපතිතුමා පත් කරපු එක ගැන කතා කරා. මගේ පුරෝගාමී හිටපු ගරු ඇමතිතුමා අපේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමා දැන් දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභාව විවේචනය කරනවා. දැන් අපි නම් මේවා හිටියේ නෑ. නමුත් එතුමා හැම ඉඳලානේ මේවා පටන් ගත්තේ. දැන් එතුමාගේ මේ එතුමාගේ තියෙනවා මේ එතුමාම කියලා තියෙනවා ගරු කතානායකතුමනි මේ විදායක ජනාධිපති ක්‍රමය ලෝකේ දියුණු රටවල් කීපයක තිබෙනවා. ඇමරිකාවේ තිබෙනවා. ප්‍රංශයේ තිබෙනවා. ඒ රටවල මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල තිබෙන දේශපාලන සංස්කෘතිය අපේ රටේ දේශපාලන සංස්කෘතියට වඩා වෙනස්, ආගමික පරිසර අපට වඩා වෙනස්. ඒ උදවියගේ ඉතිහාසය අපට වඩා වෙනස්. ඒ කුමන හේතුවක් නිසා හෝ ඒ රටවල විධායක ජනාධිපති ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි මේවා කරන්න නම් මේ වගේ සභාවල් තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් එතකොට මේ දැන් අද ඒක විවේචනය කරනවා. එතුමා කියන නීතිපතිතුමා පත් කරන්න දුන්නලු. නීතිපතිතුමා පත් කරන වෙලාවේ මම තොරතුරු හොයලා බැලුවා. ගරු ජනාධිපතිතුමා නම් තුනක් එවලා තිබිලා ඒ නම් තුනම තීරණයක් ගන්න බැරි හින්දා ආපහු වරණ එකක් එවන්න කියලා තියෙනවා. ඒ අනුව නීතිපති එතුමා යපු නම තමයි නීතිපති හැටියට පත් කරලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ වගේ වෙලාවල් වල අපිට කියන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමා කිව්වා 14ක් නම් ආපහු හරෝල ඇරියා කියලා. එහෙම එකක් නම් මම මුලින්ම ඳනමත් ගණන් කරලා බැලුවා. ඇත්තටම කියනවා නම් එතුමා සාමාන්‍යයෙන් එක තනතුරකට පහක් කෙව්වොත් ඉතින් එකෙනෙපත් කරලා හතරක් කරන එක වෙනම වැඩක්. නමුත් එක තනතුරකට හෝ එවපු නම් වලින් මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ හතර දෙනෙක්ගේ නම් විතරයි. ඉතින් විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා එතුමා ජීවිතයේ පරදුවට තියලා එතුමාගේ ජීවිතය ගැන එහෙම නැත්නම් එදා තිබිච්ච පාලනයට විරුද්ධව අපිත් එක්ක එකතු වෙලා අපේ අගමැතිතුමා තීරණය කරපු නිසා එතුමා දිනවනවා කියලා එදා එකතු වෙලා වැඩ කරපු ජනාධිපතිතුමා මේ රටේ යහපාලනය වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මේක වෙන වෙන දේවල් තියාගෙන ඉදිරියට යන්න බෑ. මොකද අපි අගමැතිතුමා එක්කත් ජනාධිපතිතුමා එක්කත් ඒ දෙන්න එකට එකතු වෙලා මේ ගමන ගියා. මේ ඔක්කොම නැවතුනේ ඔක්තෝබර් 26 වෙනිදා ඇති කරපු කුමන්ත්‍රණය. ජනාධිපතිතුමා ඒ පැත්තේ ලණුව කෑවද ඒ පැත්තේ අයට වෙන ලණුවක් කවුරු හරි දුන්නාද කියන්න අපි දන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ කොහෙවත් දැන් මීට ඉස්සෙල්ලා මම නම් කියන්න කැමති නැහැ. හැබැයි නම් හැම එක්කෙනාම කියපු නිසා මම කියන්න ඕනේ. දීපාලි විජේසුන්දර අභියාචනාධිකරණ විනිසුරුතුමියට වඩා ගොඩක් පහලින් ඉන්න අය. ඊට වැඩිය කනිෂ්ඨ විශේෂකාරතුමන්ලා ගරු ජනාධිපතිතුමාගේ නිර්දේශයෙන් මීට ඉස්සෙල්ලා ශේෂ්ඨාධිකරණයට පත් කරලා තියෙනවා. අභියාචනාධිකරණ විනිශ්චයක අභියාචනාධිකරණයේ සභාපතිවරයා හැටියටත් පත් කරලා තියෙනවා. දැන් මේ සිද්ධිය වෙන්නේ මේ ඔක්තෝබර් 26 වෙනිදාන් පස්සේ. මේක අනිවාර්යයෙන්ම කාගේ හරි වමනාවකට කරන වැඩ. මොකද මම මට කාගවත් පුද්ගලික ජීවිත වැඩක් නැහැ. හැබැයි මේ සම්බන්ධයෙන් මට වැඩිය මම එකක් විශ්වාස කරනවා. මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න සියලුම විනිශ්චයකාරතුමන්ලා අතරේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මොකද අද කිසිම කෙනෙක්ගේ බලපෑමක් නැතුව තමන් හරියට හිතට හද සාක්ෂියට එකගව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න අද හැම කෙනෙකුටම නිදහසක් තියෙනවා. අද ටෙලිෆෝන් කෝල් දෙන්න කෙනෙක් නැහැ. එහෙම නැත්නම් අර ගෙදර යන ගමන් වගේ ගෙනල්ලා මෙහෙ තනතුරු දෙන්න කවුරුත් නැහැ. බොහොම විනිවිදභාවයකින් මේ කටයුතු ටික කෙරෙනවා. මේ කෙරෙන නිසාම තමයි අද අපි හොඳටම දන්න දේ ඔක්තෝබර් 26 වෙනිදා මේ කුමන්ත්‍රණයට එක කාරණාවක් තමයි මේ ඇති වෙලා තියෙන නඩු ටික. මේ නඩු ටික ගැන අනවශ්‍ය බලපෑමක් ඇති කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මම නම් විශ්වාස කරන විශ්වකාරතුමන්ලාට තමන් දරන ඕනෑම පුද්ගලික දේශපාලන මතයක් දරන්න පුළුවන්. හැබැයි දේශපාලනේ අධිකරණයට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම කාටවත් ඇති වෙන්නේ නැහැ. මොකද මේ වගේ ව්‍යවස්ථාදායක සභාව අපිට පත් කරගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්න පුළුවන් නම්. ඉතින් ඒ වගේම මේ තවත් කරුණු කාරණා ගණනාවක් කියන්නට තියෙනවා. අපි බොහොම කැමැත්තෙන් විශේෂයෙන්ම මේ කල්තැබීමේ යෝජනාව උදේ ගමන්පිල මහත්මයා ඉදිරිපත් කරනකොට දැන් රටේ ජනතාව සාමාන්‍යයෙන් මේ ගැන නොදැනගෙන හිටපු කට්ටිය ටිකක් හොයන්න පටන් ගනි මොකද්ද මේ උත්තරීතර සභාව කියලා. මේ සභාවේ ගරුත්වය, මේ සභාවේ ස්වාධීනත්වය, මේ සභාවේ ක්‍රියාශීලීත්වය පිළිබඳව මම හිතන්නේ ගැටලුවක් ඇති වුණා නම් ඇති වෙන්න ඕනේ. මේක හරියටම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරලා ජූලි මාසේ වෙනකොට 2015 ජූලි මාසේ වෙනකොට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැන් රීති ගැන කතා කරා. මොනවද අනුගමනය කරන නිර්ණායක කියලා. මේකට නිර්ණායක 2002 එදා 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරපු නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායකම අනුගමනය කරනවා. දැන් අලුත්ම කතාව තමයි නිර්ණායකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් කරන්න ඕන. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගැසට් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ සභාවේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා මේ හැම කෙනෙක්ම ඉන්නවා. එතකොට උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා සභාපති වෙනවා. අගමැතිතුමා ඉන්නේ සමාජිකයෙක් හැටියට. විපක්ෂ නායකතුමා ඉන්නේ සමාජිකයෙක් හැටියට. ජනාධිපතිතුමාගේ නියෝජිතයා ඉන්නේ සමාජිකයෙක් හැටියට. එතකොට මේ නිර්ණායක අනුගමනය කිරීම පිළිබඳව අලුතෙන් ආයි කතාවක් අවශ්‍ය නැහැ. මේක මේ කතාව ඇති වුණේ මෙන්න මේ අභියාචනාධිකරණයේ සභාපති ධූරයට අක්තෝබර් 26 වෙනිදාන් පස්සේ නොඑක ආකාරයේ බලපෑම් කළා. තමන්ට කැමති පුද්ගලෙක් අර ඉස්සර පුරුද්දට පත් කරගන්න උවමනාව ඇති වෙච්ච නිසයි කියන එක අපි දිගින් දිගටම කියනවා. ඉතින් එහෙම ඒක නිසා ගරු අපේ නියෝජ්‍ය කතානායකතුමනි තව පොඩි කාරණයක් කියන්න ඕනේ. මොකද අර 14ක් ගැන කියපු නිසා අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පත් කළා එවන ලද සෑම සමාජික අවස්ථා දෙකකදී විතරයි මම හිතන්නේ පත් කරන්න වෙලා තියෙන්නේ. දෙන්නම ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්කාරවරුන් හැටියට 9 දෙනෙක් අනුමත කරලා 1 නමක් විතරක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒකට හේතුව මම නංගන් කියන්න යන්නේ ඒ විනිශ්චකාරතුමා සම්බන්ධයෙන් යම් කිසි චෝදනා වාගයක් ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඒ වගේම අභියාචනාධිකරණයේ පදවි 9කට ඉදිරිපත් වෙච්ච නම් 18ක් අනුමත කරලා තියෙනවා, 2ක් ඇරෙන්න. ඉතින් මේ හැම එකක්ම දැන් මානව හිමිකම් කොමිෂන් සභාව, එහෙම නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, මේ හැම එකකම එදා ඉඳලා පත් කරගෙන ආපු ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් පොලිස් කොමිෂන් සභාව ගැන පොඩි චෝදනාවක් කරා. ඒකෙත් නම් 3ක් ගරු ජනාධිපතිතුමා එවලා 1 නමක් තමයි ඒ කාලේ පිළි අරගෙන තියෙන්නේ. ඉතින් මට නැවතත් කියන්නට ඕනේ මේකේ මොනම හේතුවක් මේ සම්පූර්ණයෙන්ම අදාළ නැති බොරු ජනතාව, රටේ ජනතාව නොමග යවන කල්තැබීමේ යෝජනාවක් තමයි මේ උදේගමන් පිළ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වෙන කිසි දෙයකට නෙමෙයි, එතුමාගේ පුද්ගලික අවශ්‍යතාවයට කියන එක. එතුමාගේ තියෙන නඩුකටයුතු සම්බන්ධයෙන් එතුමලට අද මේ ඇති වෙලා තියෙන මේ අධිකරණයේ ස්වාධීනත්වයත් එක්ක එතුමලට හිතන දේ මේ රටේ හැම පැත්තකින්ම අද හරියට නීතිය ක්‍රියාත්මක වෙලා ඒ කටයුතු හැමදේම කරන නිසා අද ඒක වෙන පැත්තකට හරවන්න ඕන නිසා මේ අද මේ යෝජනාව ඉදිරිපත් කරා කියන එක ප්‍රකාශ කරමින් මේ රැය වෙනකන් ඔබතුමා අපිට ලබා දීපු වේලාව සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුති කරනවා ඇමතුමේ. පාර්ලිමේන්තුවේ හෙට පෙරවරු 10:30ට යළි රැස් වෙනවා.